පුතේදුවේ පරාවර්තන සංසිද්ධිය යටතේ අපි ඉගෙන ගන්න තවත් අනුමාතෘකාවක් තමයි දර්පණ. මේ දරුවන් දර්පණ පිළිබඳවත් ඔයාලගේ පුංචි පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. දැන් අපි බලමු දර්පණයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපිට හුරු පුරුදු දර්පණයක් මුලින්ම ගමු. කවුරුත් දන්නවා මුහුණ බලන කණ්ණාඩිය. මේකට අපි කිව්වේ තල දර්පණයක් කියලා. දැන් තල දර්පණයක් දිහා බලන් ඉන්නකොට අපිට අපේ රූපය තල දර්පණය තුලින් පෙනෙනවා. එතකොට අපි වස්තුවක් නම් ඒ වස්තුවේ රූපයක් දර්පණය තුල දිස් වෙනවා. ඒ වස්තුවේ අනුරුවක් දර්පණය මගින් නිර්මාණය කරනවා. මේ කිසියම් වස්තුවක අනුරුවක් දර්පණයක් තුළින් නිර්මාණය කරනවා නම් අන්න ඒ අනුරුව අපි හඳුන්වනවා ප්‍රතිබිම්බය කියලා. ප්‍රතිබිම්බය කියලා. දැන් මම දර්පණයක් කියන්නේ කුමක්දයි ඇහුවොත් ඒකට පිළිතුරක් තමයි ඔයාලට මේ පැහැදිලි කරලා දෙන්නේ. දරුවනේ, දර්පණයක් කියන්නේ පරාවර්තන පෘෂ්ඨයක්. මේ පරාවර්තන පෘෂ්ඨයේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි මේක සුමට පරාවර්තන පෘෂ්ඨයක්. කිසියම් පරාවර්තන පෘෂ්ඨයක් මගින් වස්තුවක ප්‍රතිබිම්බයක් නිර්මාණය කරනවා නම් වස්තුවක ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ආන් එවැන්නක් අපි හඳුන්වනවා දර්පණයක් කියලා. එතකොට දර්පණයක් කියලා කියන්නේ ප්‍රතිබිම්බ නිර්මාණය කළ හැකි පරාවර්තන පෘෂ්ඨවලට. හොඳයි, දැන් ඔයාලා හඳුනාගත්තා දර්පණයක් කියන්නේ මොකක්ද කියලා. දර්පණයේ මේ දර්පණ විවිධ ස්වරූපෙන් හම්බෙනවා. මේ හැම දර්පණයක්ම අපිට කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. එක වර්ගයකට අපි කියනවා තල දර්පණ කියලා. තල දර්පණ. මේ තල දර්පණයක් ගත්තහම පුතේ, ඔයාලා මේ තල දර්පණ හැම වෙලෙම භාවිතා කරන කට්ටිය භාවිතා කරනවා. මේකේ මතු පිට අතකාල බලන්න එක සමතල පෘෂ්ඨයක් බව පේනවා. එතකොට යම්කිසි පරාවර්තන පෘෂ්ඨයක් සමතල වන්නේ නම් එයාට අපි කියන්න පුළුවන් තල දර්පණයක් කියලා. ඒ වගේම ඊළඟ දර්පණ කාණ්ඩය අපි හඳුන්වන්නේ ගෝලීය දර්පණ කියලා. පුතේ, ගෝලීය දර්පණයක් කියලා කියන්නේ මේ දර්පණය නිර්මාණය කරලා තියෙන්නේ වීදුරු ගෝලයකින්. එතකොට මේ වීදුරු ගෝලයක කොටසක් කපා ඉවත් කරලා එහි එක් පෘෂ්ඨයක් පරාවර්තන පෘෂ්ඨයක් ලෙස සකස් කර ගැනීමෙන් අපිට පුළුවන් මේ දර්පණ නිර්මාණය කරගන්න. අන්න එසේ නිර්මාණය කරගත්ත දර්පණ ගෝලීය දර්පණ කියලා හඳුන්වනවා. ගෝලීය දර්පණ වර්ග දෙකක් තිබෙනවා. එක කාණ්ඩයකට අපි කියනවා උත්තල දර්පණ. උත්තල දර්පණයක් අපේ අතට ගත්තොත් අපිට පේනවා එහි මතුපිට අපි ස්පර්ශ කරලා බැලුවොත් එහි මතුපිට පිටතට නිරා ගින් තිබෙන බව. ඒ වගේම අවතල දර්පණයක් ගත්තොත් එහි මතුපිට ඇතුළතට නිරා ගින් තිබෙන බව පේනවා. මේ ආකාරයට අපිට දර්පණ ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. කොහොම නමුත් අවසානයේදී අපි භාවිතා කරන දර්පණ වර්ග තුනක් අපිට ලැබෙනවා. එක වර්ගයකට අපි කියනවා තල දර්පණ. තල දර්පණයක් අපි අඳුනාගන්නේ පෘෂ්ඨයේ සමතලයි. අනිත් වර්ගයකට අපි කියනවා අවතල දර්පණ. අවතල දර්පණයක් ගත්තාම ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පෘෂ්ඨය ඇතුළතට නිරා ගිහින් තියෙනවා. ඊළඟ දර්පණ වර්ගය උත්තල දර්පණ. ඒක පහසුවෙන් හඳුනන්න පුළුවන් එහි පෘෂ්ඨයේ පිටතට නිරා ගිහින් තිබෙනවා. මේ සාමාන්‍යයෙන් අපි ඇහෙන් දැකලා මේ දර්පණ අඳුරා ගන්න විදිය. දැන් අපි මේ පාඩමේදී මේ එක් එක් දර්පණ වලදී ආලෝකය පරාවර්තනය වන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් ඔයාලගේ පෙළපොතේ තියෙන මේ රූප සටහනක් ප්‍රයෝජනයට ගෙන තල දර්පණ වලින් ප්‍රතිබිම්බ නිර්මාණය වෙන ආකාරය සලකා බලමු. එතකොට මම මෙතනදී මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තල දර්පණ වලින් ප්‍රතිබිම්බ හැදෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඔයාලගේ පෙළපොතේ 104 වෙනි පිටුවේ 5x5 රූප සටහන දෙස බලන්න. දැන් මෙතනදී මේ MN කියලා කියන්නේ පුතේ තල දර්පණයක්. මේ තල දර්පණෙහි ඔයාලට පේනවා මේ තල දර්පණේ ලකුණු කරනකොට එක පැත්තක ඉරි වලින් පාට කරලා තියෙනවා. මේ ඉරි වලින් පාට කරලා තියෙන පැත්ත පරාවර්තන පෘෂ්ඨේ නෙමෙයි. ඉරිගසා නොමැති පැත්ත, ඒ කියන්නේ සුමට කියලා පෙන්වන්නේ ඉරිගසලා නැත්තේ, ආන් ඒ පැත්ත තමයි පරාවර්තන පෘෂ්ඨය. ඒතකොට ඉරිගසා නොමැති පැත්ත පරාවර්තන පෘෂ්ඨය, ඉරිගසා ඇති පැත්ත පරාවර්තන නොවන පෘෂ්ඨය. අනේ ඒක මුලින්ම හඳුනා ගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඕ කියලා ලක්ෂ්‍ය වස්තුවක්. ලක්ෂ්‍ය වස්තුවක් මේ දර්පණ ඉදිරියේ තබලා තියෙනවා. දැන් දරුවනි මේ ඕ කියන වස්තුවේ ප්‍රතිබිම්බය අපිට දර්පණය තුළින් පේනවා. ඒක පේන්නේ මේ රූප සටහනේ ආකාරයට අයිවල. මේ අයිවලින් සටහන් කරලා තියෙන ප්‍රතිබිම්බය. දැන් දරුවන් හිතන්න මේක පේන්නේ කොහෙද? දර්පණයේ ඇතුලේ. දර්පණයේ ඇතුලේ. එතකොට මේ දර්පණය ඇතුලේ පෙනෙන ප්‍රතිබිම්බය අපිට තිරයකට ගන්න බෑ. ඒ වගේම මේ ප්‍රතිබිම්බය මේ ලක්ෂ්‍යීය වස්තුවට සමානයි. දැන් මේ වගේ ලක්ෂණ ගණනාවක් අපිට අඳුනා ගන්න පුළුවන්. හොඳයි, දැන් අපි මේ උත්සාහ කරන්නේ කොහොමද මේ ප්‍රතිබිම්බය දර්පණය තුළ නිර්මාණය වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. අන්නේ පැහැදිලි කිරීමට තමයි අර සරල ජ්‍යාමිතිය යොදාගන්නේ. ඒතර ප්‍රතිබිම්බයේ හැදෙන්නේ අයවල, ඒක අපි දන්නවා. අපිට ඕන නම් මේක මේ වගේ ලක්ෂ්‍ය වස්තුවක් දර්පණයක් මේ විදිහට ඉදිරියේ තියලා පිටුවල බලන්න පුළුවන් කොහෙද හැදෙන්නේ කියලා. හැදෙන තැන අපිට නිර්ණය කරගන්න පුළුවන්. දැන් අපිට ප්‍රශ්නයක් වෙනවා, මෙහෙම නිර්ණය කරගත්තාම මේක පැහැදිලි කරන්න. ඒක වෙන්නේ කොහොමද කියලා. අන්නේ ඒ සඳහා තමයි අර අපි දන්න සරල ජ්‍යාමිතිය යොදාගන්නේ. 6 7 8 5 වල ඉගෙන ගත්තා. දැන් පුතේ දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බය නිර්ණය කිරීම සඳහා වස්තුවේ නික්මෙන කිරණ අවම තරමේ දෙකක්වත් අපිට යොදා ගන්නට ඕන. ඒ කියන්නේ වස්තුවක කිසියම් ලක්ෂයක ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන්නට අපිට අවශ්‍ය වෙනවා ඒ වස්තුවේ නික්මෙන කිරණ දෙකක්, අවමතරමේ කිරණ දෙකක් අවශ්‍ය වෙනවා. දැන් මෙතනදී ඕ ලක්ෂයෙන් නික්මෙන කිරණ දෙකක් තෝරාගෙන තියෙනවා. එක කිරණයක් OA කිරණය, අනිත් එක OC කිරණය. දැන් මේ දරුවෝ දන්නවා OA කිරණය මේ දර්පණයේ පෘෂ්ඨය මත පතනය වුණාට පස්සේ ඒක පරාවර්තන නියම අනුගමනය කරමින් පරාවර්තනය වෙලා යනවා. ඕනනම් අපිට මෙතනදී ඒ ලක්ෂයේදී පුළුවන් අපිලම්භයක් අඳින්න. ඊට පස්සේ මේ ඇඳපු අපිලම්භයයි OA පතන කෝණයයි, පතන කිරණයයි අතර පවතින පතන කෝණය හොයාගන්න පුළුවන්. පතන කෝණය හොයාගත්තනම් පරාවර්තන කෝණය අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ අනුව නිවැරදිවම AB පරාවර්තන කිරණේ නිර්මාණය කරන්න පුළුවන්. ඔය එක පරාවර්තන කිරණයක්. ඒතර ආලෝක කිරණය යන්නේ මේ විදිහට. අපි ඒ ඕ කියන ලක්ෂයෙන්ම නිකුත් වන තවත් පතන කිරණයක් ගැන අවධානය යොමු කරමු. ඒ කිරණය අපි ගමු OC කියලා. දැන් OC කිරණය මේ විදිහට දර්පණ පෘෂ්ඨය මත පතනය වෙලා CD මාර්ගය ඔස්සේ පරාවර්තනය වෙනවා. ඒ කියන්නේ CD කියන්නේ පරාවර්තන කිරණය. දැන් මෙතනදීත් මේ පරාවර්තන කිරණය හරියටම අපිට අඳින්න පුළුවන්. කොහොමද අඳින්නේ? C වලදී අපි ඇඳ ගන්නවා අභිලම්භය. එතකොට අපිට පුළුවන් වෙනවා OC පතන කිරණයට අදාළ පතන කෝණෙක් හොයාගන්න. පතන කෝණෙ හොයාගත්තනම් ඒ කෝණයට සමාන කෝණයක් අභිලම්බයේ දෙස සිට නිර්මාණය කළොත් ඒ ලැබෙන බාහුව අනිවාර්යයෙන්ම පරාවර්තන කිරණය වෙනවා. දැන් පැහැදිලිනේ? එතකොට දැන් මේ පරාවර්තන කිරණ දෙක ඔයාලට පේනවා. පරාවර්තනය වල යන දිශාව සැලකුවොත්, හැබැයිම පරාවර්තන වල යන දිශාව සැලකුවොත් ඒ කිරණ කිසිදාක හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාලට පේනවා මේ පරාවර්තන කිරණ දික්කලොත් දර්පණය පිටුපසින් වූ ලක්ෂයකදී හම්බෙනවා. අන්න මේ ආලෝක කිරණ මේ විදිහට හම්බෙලා හැදෙන රූපයට අපි කියනවා ප්‍රතිබිම්බය කියලා. ප්‍රතිබිම්බය. දැන් එතකොට මෙතනදී දික් කරපු කිරණ එක්කාසු වෙලයි ප්‍රතිබිම්බේ නිර්මාණය වෙන්නේ. හරි. දැන් මෙන්න මේ වගේ රූප සටහනකට ළමයි අපි කියනවා නම කිරණ රූප සටහනක් කියලා. කිරණ රූප සටහනක්. හොඳයි. දැන් එතකොට මේ කිරණ රූප සටහනක් අඳිනකොට සැලකිල්ලට ගත යුතු කරුණු කීපයක් මෙතනදී අවධාරණය කළා. ඒවා ගැන නැවත මතක් කරගමු. වස්තුවක ප්‍රතිබිම්බයක් නිර්ණය කරන්නට නම් ඒ වස්තුවෙන් නික්මෙන කිරණ දෙකක් සලකන්න ඕන. ඒ කිරණ පෘෂ්ඨයේ කුමන ලක්ෂයක පතනය වුණත් එය පරාවර්තන නියම අනුගමනය කරමින් පරාවර්තනය වෙනවා. ඒක තමයි අපි අවධාරණය කරන දෙවැනි කාරණය. ඒ අනුව අපිට පුළුවන් පරාවර්තන කිරණ නිර්මාණය කරගන්න. අපි ඊට පස්සේ බලනවා මේ ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙන්න නම් ඒ කිරණ දෙක කුමන හෝ ලක්ෂයකදී හම්බු වෙන්නට ඕන. මේ හමුවීම හැබෑවට පරාවර්තනය වෙන කිරණ දෙකේ හමුවීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දික් කරන ලද පරාවර්තන කිරණවල හමුවීමක් වෙන්නත් පුළුවන්. දික් කරන ලද පරාවර්තන කිරණ හමු වෙලා වස්තුවේ අනුරුවක් නිර්මාණය වෙනවා නම් අන්න ඒ වර්ගයේ ප්‍රතිබිම්බ අපි හඳුන්වන්නේ අතාත්මික ප්‍රතිබිම්බ කියලා. මොකද ඒවා තිරයක් මතට ලබා ගන්න බෑ. ඒවා දර්පණේ පිටුපස හැදෙන අනුරු එහෙම නැත්නම් ප්‍රතිබිම්බ නිසා. හැබැයි පරාවර්තනය වෙන කිරණ හැබෑවටම එකාසු වෙලා ප්‍රතිබිම්බයක් හැදෙනවා නම් ඒ කියන්නේ ආලෝක කිරණ හැබෑවටම කොහරි එකතු වෙනවා. එහෙනම් ඒ එකතු වෙන තැන අපිට තිරයකට ලබා ගන්න පුළුවන්. එහෙනම් ඒ වස්තුවේ ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ තිරයකට ගන්න පුළුවන්. ඒතර වස්තුවක ප්‍රතිබිම්බයක් තිරයකට ගන්න පුළුවන් නම් තිරයකට ගන්න පුළුවන් ආකාරයේ ප්‍රතිබිම්බ අපි හඳුන්වන්නේ තාත්තික ප්‍රතිබිම්බ. එතකොට දැන් මේ දරුවෝ ඉගෙන ගත්තා අතාත්තික ප්‍රතිබිම්බයක් කියන්නේ මොකක්ද? තාත්තික ප්‍රතිබිම්බයක් කියන්නේ මොකක්ද? තාත්තික ප්‍රතිබිම්බයක් කොහොමද කිරණ රූප සටහනකදී නිර්ණය කරගන්නේ? අතාත්තික ප්‍රතිබිම්බයක් කොහොමද කිරණ රූප සටහනකදී නිර්ණය කරගන්නේ කියන එක සම්බන්ධව මේ දරුවෝ මේ වෙලාවේදී හොඳින් ඉගෙන ගත්තා කියලා මම විශ්වාස කරනවා. දැන් අපි ඊළඟට සාකච්ඡා කරමු තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල සවිශේෂී ලක්ෂණ පිළිබඳව. මේ සඳහා ඔබගේ පෙළ පොතේ 104 වෙනි පිටුවේ 5x5 රූපේම යොදා ගනිමු. දැන් මේ රූප සටහනට අනුව ඔබලා දන්නවා ඕ කියන්නේ වස්තුව කියන්නේ. එතකොට ඕ වස්තුවේ ප්‍රතිබිම්බය I විදිහට හඳුන්වනවා. හොඳයි, මෙම රූප සටහනත් ප්‍රායෝගික අවස්ථාවකුත් සැලකිල්ලටගෙන තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ පිළිබඳව අපි ඉගෙන ගනිමු. ඔයාලා ප්‍රායෝගික අවස්ථාවක් ලෙස මුහුණ බලන කණ්ණාඩිය සලකන්න. මුහුණ බලන කණ්ණාඩිය තල දර්පණයක්. දැන් මුහුණ බැලුවොත් අපි කණ්ණාඩියක් තුළින් අපේ අනුරුව, ඒ කියන්නේ ප්‍රතිබිම්බය පෙනෙන්නේ මේ කණ්ණාඩියට පිටුපස්සේ. ඒ කියන්නේ තල දර්පණයට පිටුපසින් තමයි ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ. ඒක අපි දන්න කාරණයක්. දැන් ඒක එහෙම වෙනවද කියලා ওই දීලා තියෙන රූප සටහනේ බලන්න. බලන වස්තුව ඕ එක තියලා තියෙන්නේ තල දර්පණයට ඉදිරියෙන්, ප්‍රතිබිම්බය අයි ඒක හැදෙන්නේ තල දර්පණයට ඊට පස්සින්. දැන් එහෙමනම් තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල පළමුවන ලක්ෂණය විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රතිබිම්බය සෑදෙන්නේ තල දර්පණයට පිටුපසින් කියලා. එතකොට පළවෙනි කාරණය තමයි ප්‍රතිබිම්බය තල දර්පණයට පිටුපසින් සෑදේ. අපි දෙවැනි කාරණය බලමු. දැන් අපිට ඒක ප්‍රායෝගිකව ටිකක් අත්දකින්න අමාරුයි. ඕනම් ප්‍රායෝගික පරීක්ෂණයක් තුළින් ඒක හඳුනා ගන්න පුළුවන්. එක විට හඳුනා ගන්න අමාරුයි. දැන් ඔයාලට පේනවා ඕ ඉඳලා මේ රූප සටහනේ ඕ ඉඳලා ඕ කියන්නේ වස්තුව වස්තුවේ සිට දර්පණයට තියෙන දුර වෙන්නොත් ඒ දුරම තමයි දර්පණයේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන්නේ. පුතේදුවේ වස්තුවේ ඉඳලා ඕනෑම දර්පණයකට තියෙන මෙන්න මේ ලම්බක දුර අපි හඳුන්වනවා වස්තු දුර කියලා. මොන දුරද? ලම්බක දුර. ඒක හොඳට මතක තියාගන්න. මේ දර්පණයේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන ලම්බක දුර. ලම්බක දුර අපි හඳුන්වනවා ප්‍රතිබිම්බ දුර. එතන වස්තු දුර කියන්නේ මේ රූප සටහනට අනුව නම් OM, ප්‍රතිබිම්බ දුර කියලා කියන්නේ IM. එතකොට හැම වෙලේම තල දර්පණයකදී වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමානයි. ඔන්න එහෙනම් දෙවෙනි කාරණේ මතක තියාගන්න. මොකද්ද? තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල තව ලක්ෂණයක් තමයි වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමානයි. දැන් ඔබලා මේ මුහුණ බලන කණ්ණාඩියක් දැස බැලුවොත් ඔබලාගේ රූපේ කොහොමද පේන්නේ? ඒක පේන්නේ ඔබලා ඉන්න විදිහටමයි. ඒ කියන්නේ උඩුකුරුවයි පේන්නේ. එතකොට තල දර්පණවලින් සෑදෙන ප්‍රතිබිම්බවල දකින්න පුළුවන් තවත් විශේෂී ලක්ෂණයක් වෙන්නේ සෑදෙන ප්‍රතිබිම්බය උඩුකුරුයි. සෑදෙන ප්‍රතිබිම්බය උඩුකුරුයි. ඒ වුණාට මේ ප්‍රතිබිම්බය උඩුකුරුයි. ඒ වගේම තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ ප්‍රතිබිම්බයේ තරම වස්තුවේ තරමට සමානයි. ඒතර කාරණා හතරක් කියවෙනවා. ප්‍රතිබිම්බයේ තරම වස්තුවේ තරමට සමානයි. හරි. දැන් තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බය වස්තුව සමග සර්වසම වුණාට මේ ප්‍රතිබිම්බයේ වම දකුණ, ඒ කියන්නේ පැත්ත මාරු වෙලා තියෙනවා. ඒක අපිට මෙහෙම බලන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක පරීක්ෂා කරලා බලන්න නිවසේදී. ඔයාලගේ මූණ බලන කණ්ණාඩි ඉදිරියේ ඔබලා හිටගෙන ඔබලාගේ වම් කන අල්ලන්න. එතකොට ප්‍රතිබිම්බය අල්ලන්නේ මොන කනද කියලා බලන්න. එතන ප්‍රතිබිම්බය අල්ලන්නේ වම් කන නෙවෙයි දකුණු කන බව පෙනේ. එහෙමනම් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ප්‍රතිබිම්බේ පැත්ත මාරු වෙලා. පැත්ත මාරු වෙලා. මෙන්න මේ ගුණයට අපි කියනවා පාර්ශ්වික අපවර්තනය කියලා. එතකොට ප්‍රතිබිම්බය පාර්ශ්වික ලෙස අපවර්තනය වෙලා තියෙනවා. මේක තල දර්පණවලින් හැදෙන ප්‍රතිබිම්බවල තියෙන ශ්‍රීශීෂී ලක්ෂණය. ඊළඟට මට කියන්න තියෙන්නේ මේ ප්‍රතිබිම්බය පුතේ මේක කල්ලුත් මම කිව්වා තිරයකට ගන්න බෑ. මොකද තිරයකට ගන්න බැරි මං කලින් කිව්වා මේ ආලෝක කිරණ දර්පණයට වැටුනහම ඒක දර්පණේ විනිවිද යන්නේ නැහැ. දර්පණේ පරාවර්තන වෙලා එළියට යන්නේ. එතකොට ආලෝකය ඇත්තටම හමුවීමක් වෙන්නේ නැහැ. ආලෝකයේ ඇත්තටම මේ ආලෝක කිරණ ඇත්තටම හමු වෙනවා නම් ඒක තිරයකට ගන්න පුළුවන්. එහෙමනම් ඒක තාත්විකයි. දැන් වෙන්නේ මේ ආලෝක කිරණ අපි දික් කරනවා. දික් කරලා මේ මෙතනදී හම්බෙනවා කියලා අපි ලක්ෂයක් තෝරා ගන්නවා. අන්න ඒ ලක්ෂයේ ප්‍රතිබිම්බය හැදෙනවා කියන එකයි අපි සලකන්නේ. දැන් මේ දරුවන්ට පැහැදිලි ඇති. හොඳයි. දැන් එහෙමනම් අපි තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳව සාකච්ඡා කරලා අවසන්. එහෙනම් අපි මතක් කරගනිමු මේ තර දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ මොනවද කියලා. පළවෙනි ලක්ෂණය. මොකද මම පළවෙනි ලක්ෂණය විදියට කිව්වේ දර්පණයට පිටුපසින් ප්‍රතිබිම්බය හැදෙනවා. ඊළඟට මම කිව්වා වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමානයි. ඊළඟට කිව්වා වස්තුවේ තරම ප්‍රතිබිම්බයේ තරමට සමානයි. එහෙම වුණත් මම තව ලක්ෂණයක් කිව්වා වස්තුවේ හා ප්‍රතිබිම්බයේ පැත්ත මාරු වෙලා තියෙනවා කියලා. මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ මොකක් කියලාද? පාර්ශ්වික ලෙස අපවර්තනය වීම කියලා. පාර්ශ්වික ලෙස අපවර්තනය වීම. ඊළඟට මම අවසානට කාරණයක් කිව්වා මේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ කියලා. තිරයකට ගන්න බැරි නම් දරුවන එක අතාත්තික ප්‍රතිබිම්බයක් වෙනවා. හොඳයි දරුවනේ, දැන් අපි බලමු මේ තල දර්පණවල භාවිත මොනවද කියලා. අපි එදිනදා කටයුතු වලදී තල දර්පණ යොදා ගන්නවා, භාවිත කරනවා. අපි වැඩිපුරම භාවිතයට ගන්නේ මුහුණ බලන කණ්ණාඩිය. මේ තල දර්පණයක භාවිත කරන මේ පහුල අවස්ථාවක්. ඔයාලා හැමෝම උදේට මූණ බලලා නේද එන්නේ පාසල් එනකොට. එතකොට මෙන්න මේ කණ්ණාඩිය මොකක්ද? තල දර්පණයක්. අපි සාමාන්‍යයෙන් කණ්ණාඩිය කියලා පාවිච්චියට ගන්නවා වචනය. හොඳයි, ඊළඟට මේවා යොදා ගන්නවා පුතේතුවේ ප්‍රදර්ශන රාක්කවල. දැන් මේ උදාහරණයක් විදිහට ගත්තොත් සුපිරි වෙළඳ සැල්වල ප්‍රදර්ශන රාක්කවල මේ තල දර්පණ සවි කරලා තියෙනවා. මේක තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? එතන තිබෙන බඩු බාහිරාදී දෙගුණ කර පෙන්වීම. මොකද දැන් අපි දන්නවා එහි ප්‍රතිබිම්බයක් හැදෙනවා. කොහොම ප්‍රතිබිම්බයක් හැදෙන්නේ? වස්තුවේ තරම වස්තුවේ තරමට සමාන වෙච්ච ප්‍රතිබිම්බයක්. අපි හිතමු එතන පළතුරු ගොඩක් තියෙන්නේ කියලා. එතන පළතුරු ගොඩේ ගෙඩි අපි හිතමු ඇපල් ගොඩක් කියලා. ඇපල් ගොඩේ ඇපල් ගෙඩි 25ක් තිබ්බක් කියමුකෝ. නමුත් අර පාරිභෝගිකයාට 25 දෙගුණ වෙන තියෙනවා. මේක පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න කරන උපක්‍රමයක්. ඒ වගේම තමයි ස්වර්ණාභරණ වෙළඳ සැල්වල ඒ රාක්කවල තල දර්පණ සවි කරලා තිබෙනවා. මේක තුළනුත් ඒ ස්වර්ණාභරණ වෙළඳ සැල් හිමියන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ස්වර්ණාභරණ ප්‍රමාණය දෙගුණ කර පාරිභෝගිකයාට පෙන්වීම. ඒ තුළින් පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා බොහෝමයක් පිරිස් කැමති විශාල ගොඩකින් එකක් තෝරා ගන්න. බඩු බාහිරාදී බිරදි ගන්නකොට ඒ ස්වභාවය මිනිස්සුන්ට තියෙනවා. ඒ ස්වභාවය ප්‍රයෝජනකට ගෙන ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ කටයුතු කිරීම සඳහා තමයි මෙන්න මේ තල දර්පණ යොදා ගැනීම සිද්ධ කරන්නේ. හොඳයි, ඔය මම කිව්වේ බහුල යොදා ගන්න අවස්ථා දෙකක්. අපි තව අවස්ථාවක් බලමු. ඔයාලා කුඩා අවදීදී බහුරූපේක්ෂය තනල් තියෙනවා. බහුරූපේක්ෂය සෑදීම සඳහාත් තල දර්පණ තුනක් භාවිතයට ගන්නවා. ඒ වගේම පරීක්ෂය. මේවා ඉතාමත් ඈත කාලයේදී සබ්මැරින් වගේ යානාවල භාවිතයට අරන් තියෙනවා. ඒ වගේම බංකරවල පාවිච්චියට අරන් තියෙනවා. මේවා තුලින් වෙන කෙනෙකුට නොපෙනී යමක් දෙස බැලීමේ හැකියාවක් තිබෙනවා. මේ සඳහා තල දර්පණ දෙකක් යොදා ගන්නවා. එකිනෙකට සමාන්තරව තබපු පරීක්ෂය කියන උපකරණය සඳහා. ඒ වගේම පුතේ මේ ඉස්සර කාලේ මුල් කාලේ පාවිච්චි කරලා තියෙනවා විදුලි ධාරාවන් දැරීම සඳහා උපකරණ. ඒවාට අපි කියනවා පුතේ සල දඟර මේ ගැලනෝමීටර. ඒ වගේම විදුලි ධාරාව මැන ගැනීමට පුළුවන්කම තිබුණා. එතකොට ඒ උපකරණවලදී පාවිච්චියට අරන් තියෙනවා තල දර්පණ. ඊට අමතරව මේ තරුවල උන්නතාංශය පරීක්ෂා කිරීම සඳහා ෂෂ්ඨකය නැමැති උපකරණය යොදාගෙන තිබෙනවා. මේකටත් යොදාගෙන තිබෙන්නේ තල දර්පණ. මම ඔයාලට පැහැදිලි කළේ තල දර්පණ පාවිච්චි කරන ලද අවස්ථාවන් සම්බන්ධව, නැත්නම් තල දර්පණ භාවිත කරන අවස්ථා සම්බන්ධව. හොඳයි දරුවනේ, අද දිනේ අපට ලැබී තිබෙන කාල වේලාව මෙතනින් අවසන් වෙනවා. අපි නැවත වතාවක් ආලෝකය සම්බන්ධ ඊළඟ පාඩමේදී හමුවන බලාපොරොත්තුෙන් ඔබගෙන් සමු ගන්නවා. ඔබ සැමට ආයිබෝවන්.